order please.
කතානායකවරයාගේ නිවේදන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2017 අගෝස්තු 30 වෙනිදා මා විසින් පළාත් පාලන ආයතන ඡන්ද බිමසීම් සංශෝධන නැමැති 50 කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව දැන්වීමට කැමැත් වෙමි. දෙවැනි නියෝජනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථා ප්‍රකාර 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති 50 කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නිමිත ඉදිරිපත් කළ පෙත්සම් 13ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම්ින්ව කැමැත් වෙමි. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා
ගරු කතරගම තුමනි 2014 වර්ෂය සඳහා ජාතික ආරක්ෂක අරමුදල පිළිබඳ විකනගාතිපතිගේ වාර්තාව සහ 2016 අංක 24 දරන විසර්ජන පනතේ අංක 6 එක වගන්ති යටතේ 2017 7 වෙනි මාසේ පළවෙනිදා සිට 2017 7 වෙනි මාසේ 31 දක්වා ජාතික ආයවැය දෙපාර්තමේන්තුවේ වැසිශී අංක 248 දේ පරිපූර්ණක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වකීම් ව්‍යාප්තිය මගින් සිදු කරන ලද පරිපූර්ණක වෙනකිරීම පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව සහ පරිපූර්ණක වෙනකිරීම පිළිබඳ සටහන රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවති යොකලිතය මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2014 වර්ෂය සඳහා හෝමියෝපති වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා බානුව සුබසාධනයේ සමාජ සමීපල ගැනවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේදී ඔබකළු ඇතියි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2015-16 වර්ෂය සඳහා සීමා සාහිත්‍ය ලංකා පොස්පේ සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මයේ සහ ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේත යොමුකළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 1985 අංක 48 දරන හා 1987 අංක 28 දරන පනත මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන යටතේ 4 වගන්තිය 3 වෙනි උපවගන්තිය සහ 14 වෙනි වගන්තිය සමග කියවිය යුතු ඒකී පරතේ 20 වෙනි වගන්තිය යටතේ 2017 ආනයන බලපත්‍ර හා ප්‍රමිතිකරණ සහ තත්ත්ව පාලන නියෝග සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 අගෝස්තු මාස 15 වෙනිදා නැති අංක 2032/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝගයේ ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැන්වීම සෞඛ්‍ය මානව සුබසාධනයේ සමාජ සෞබැල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාවේම කාර්යක සභාවේ සභාපති ගරු ලකි ජයවර්ධන මහත්මයා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි සෞඛ්‍ය මානව සුබසාධනයේ සමාජ සෞබැල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළද 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික පරීක්ෂණ සභාවේ වාර්තාවේම කාර්යක සභාවේ සභාපති ගරු ආනන්ද කුමාරසිරි මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව යොමු කරන ලද 2016 වර්ෂය සඳහා ව්‍යාපති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාවත් 2013 වර්ෂය සඳහා සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාවත් 2013 සහ 2014 වර්ෂය සඳහා ලාකාපුත්‍ර සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ වාර්ෂික වාර්තාව සහ 2015 සහ 16 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව සම්බන්ධව කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තාව එම කාර්යක සභාවේ සභාපති ගරු සුමන්දිරන මැතිතුමා වෙනුවෙන් ගරු මහාචාර්ය අශෝ මාර්සිංහ මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේදී යොමු කරන ලද වාර්ෂික ඇස්තමේන්තු පිළිබඳ හඳුන්වා දීමේ සටහනේ දක්වා ඇති ජාතික අයවැය දෙපාර්තමේන්තුව යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සපයා ඇති අතිරේක ප්‍රතිපාදන පිළිබඳ සටහන රක්ෂණ කර්මාන්තයේ විධිවත් කිරීමේ පනත් කෙටුම්පත 1989 අංක 13 දරන නිෂ්පාදන බදු පනතේ 3 වගන්ති යටතේ නියමයන් සහ 2017 වර්ෂයේ දෙවන කාර්තුවේ මුල්‍ය කාර්ය සාධනය සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙස්සම් පිළිගැන්වීම ගරු වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන මැතිතුමා.
Honorable Speaker, I present Mr. W.A. Priyanga, number 246, Kumar Bollata, petition.
Garu Sujit Sanjay Peramathuma.
Garu Kathanayakathumani, Daligama Kumargi Vatta Anka F35 Deka Dharana Sthani Padinchi KWS Gunardana Mahathagen Labunu Pesam Piligannam.
ගරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා.
ගරු කථානායකතුමනි, මීඇල්ල සුමීහිරිගම අංක 58 දරන ස්ථානයේ පදිංචි WM චන්ද්‍රා මහත්මියගෙන් ලැබුණු පෙස්සම ගෞරවයෙන් පිළිගන්නවද? ස්තුතියි.
මෙම පෙස්සම මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ඇත. ගරු අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව ගරු MHM සල්මන් මැතිතුමා.
ගරු කථානායකතුමනි, මා ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අහන ප්‍රශ්නය මෙයයි. ශ්‍රී ලංකාවේ ඉඩම් නැමැති පුද්ගලයන් අතරේ බෙදා දීම සඳහා ඉඩම් හිඟ හෝ එසේ බෙදා දීමට සෑහෙන ඉඩම් ප්‍රමාණයක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණනාවක්ම ඇත. අනිකුත් කොට්ටාස හා සසඳන කල්හි එකී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජන ඝනත්වයද ඉතා ඉහළය. මඩකළු දිස්ත්‍රික්කයේ කාතාංගුඩි ඒරාවූර් නගර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මීට උදාහරණ සපයයි. අනෙක් අතට ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පරිපාලන බල සීමාව තුළ ඉඩම් සුලභව තිබේ. අදාළ බලධාරීන් විසින් අනුගමනය කරන පොදු ප්‍රතිපත්තිය කාර්යපටිපාටි අනුව ඉඩම් සංවර්ධන ආඥා පනත සහ ඉඩම් නොමැති පුද්ගලයින්ට ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් වන අනෙකුත් නීති යටතේ ඉඩම් ප්‍රදාන බලපත්‍ර ලබා දීමේදී ඉඩම් නොමැති පුද්ගලයින් පදිංචිව සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හෝ පරිපාලන බලප්‍රදේශ තුළින්ම ඔවුන්ට ඉඩම් ලබා දීම සිදු කෙරේ. ඉඩම් හිඟ හෝ සෑහෙන ඉඩම් ප්‍රමාණයක් නොමැති ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල වාසය කරන ඉඩම් නොමැති පුද්ගලයින්ට ඉඩම් ප්‍රදාන බලපත්‍ර ලබා ගැනීමේ වරප්‍රසාදය අහිමි වී යන අතර සෑහෙන ඉඩම් ප්‍රමාණයක් ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල වාසය කරන ඉඩම් නොමැති පුද්ගලයන් හා සසඳන කල ඔහු ආවාසී සහගත තත්ත්වයකට මුහුණ දෙති. මෙම තත්ත්වය තුළ නීති ඉදිරියේ සමාන ලෙස සැලකුම් ලැබීමට ඔවුන්ට ඇති මූලික අයිතිවාසිකමද උල්ලංඝනය වේ. මෙම අක්‍රමිකතාවයන්ට ප්‍රතිකර්ම කිරීම සඳහාත් ඉඩම් නොමැති අඩු අරප්‍රසාදලත් පොරවැසියන්ට සමාන අවස්ථා උදාකර දීම සඳහාත් ඒ සඳහන් කාණ්ඩයට අයත් වරප්‍රසාදලත් පොරවැසියන් වෙත ඉඩම් ලබා දීමේදී සෑහෙන ඉඩම් ප්‍රමාණයක් ඇති යාබද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන් හෝ වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකින් ඔවුන්ට ඉඩම් ලබා දීමේ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට රජය විසින් කටයුතු කළ බැව් ගෞරව පෙරදරිව යෝජනා කරනු ලැබේ. ඒ සඳහා ආකාරයට ඉඩම් ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා රජය විසින් ආණ්ඩුව විසින් මුලපුරුණු ඇද්දයි ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් මා ඉල්ලා සිටිනවා. ස්තුතියි.
ගරු කථානායකතුමනි, අද අපේ ජනගහනය මිලියන 23යි. එන නිසා අද අපිට ඉඩම් ගන්න තදවාදයක් තියෙනවා. අක්කර මිලියන 16ක් තියෙන රටක අද තියෙන්නේ මිලියන 23ක ජනගහනයක් තිබෙනවා. අපි ඉඩම් ආඥා පනත ගෙනාවේ අවස්ථාවේදී එදා රාජමන්ත්‍රණ සභාවේ රටේ ජනගහනය මිලියන 5යි. ඒක පුද්ගලයෙක් වෙන අක්කර 3ක් තිබුණා. ඒ නිසා අද විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. ඒකම මේ රටේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙම ඉන්න ජනතාවට මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුලින් ඉඩම් ලබලා දෙන්න. ඒකම අපි ජාතික ක්‍රමවේදයේදී කොහොමද ඉඩම් බෙදන්නේ කියලා දැන් 13 සංශෝධනයෙන් නියෝග කළා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි දැනට ඉඩම් ලබලා දෙන්නේ.
ඒ වගේම වෙනම ව්‍යාකෘතියක් ඇති කරාම ඉස්සෙල්ලම මේ ව්‍යාකෘතිය පවත්වන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පස්සේ දිස්ත්‍රික්කෙන් දැන් මෙතන මේ ප්‍රශ්න වෙලා තියෙන දැන් අපේ අපිට මූලික වශයෙන් අවම වශයෙන් ඉඩම් ප්‍රමාණයක් වුමනයි කෘෂිකර්මයේ ගෙනියන්නේ දැන් ඉඩම් ප්‍රමාණයක් තව වුමනයි ඒ වගේම නිවාස හදන්න දැන් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්ක අරගන්නවා නම් ප්‍රාදේශීය ලේකම් ගණනා කොළඹ නගරය තුල ඇත්ත වශයෙන්ම ඉඩම් නිවාස හදන්න ඉඩක් නැහැ දැන් අපිට තට්ටු නිවාස හදන්න සිදු වෙලා තියෙන්නේ ඉතින් ගම්බද්ද ප්‍රදේශෙත් මේවා තිබෙන නිසා මං හිතන්නේ අපිට අලුතෙන් මේ ප්‍රතිපත්තිය ගැන හිතලා බලලා තීරණ ගන්න සිදු වෙනවා මොකද අදවත් අද තියෙන ප්‍රමාණය දිහා බැලුවම නිදහස කාලෙවත් අද ඇත්ත වශයෙන්ම එක පුද්ගලයෙක්ට අක්කරයක්වත් නැහැ අනේ තත්වයට අපි ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒ නිසා අපේ සාමාන්‍ය මන්ත්‍රීතුමා කිව්වේ වැඩසටහන දියා රජයට යලිත් පාර්ලිමේන්තුව දෙකටම යලිත් හිතලා බලන්න වෙයි අපි ඉඩම් නොමැති අයට ඉඩම් දීමේ ප්‍රතිපත්තිය කුමක්ද නිවාස දෙනවා නම් අපි තට්ටු නිවාස හදන්න ඕනද ග්‍රාමීය ප්‍රදේශවල තට්ටු නිවාස අදුගන් තට්ටු දෙකේ නිවාස හදලා ඉඩම් ලබා දිය යුතුද කියන ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම සුදුරත් ඊට අමතරව දැනට යෝජනා වෙලා තිබෙන්නේ රජයට අයත් සියලු ඉඩම් පහසුවෙන් අධීක්ෂණය කළ හැකි පරිදි රාජ්‍ය ඉඩම් බැංකු ස්ථාපිත කිරීමට රජයට අයත් ඉඩම් පහසුවෙන් හඳුනා ගැනීමත් පහසුවෙන් කළමනා කිරීමත් ඵලදායී ලෙස යොදා ගැනීමටත් එමගින් හැකියාව ලැබෙන ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු අප විසින් සිදු කරමින් පවත්වනවා. අපි මැතිවන ප්‍රතිපත්ති ප්‍රකාශයේදී පොරොන්දු වුණු පරිදි ඉඩම් ඔප්පු බිලියන 2ක් ලබා දීමට අවශ්‍ය නීතිමය රාමුව ඇති කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒ අනුව ඉඩම් නොමැති ජනතාවටත් ස්වභාවික ආපදා හේතුවෙන් අවතැන් වන ජනතාවටත් ඉඩම් ලබා දීමේ ඉදිරියේදී වඩාත් කාර්යක්ෂම සිදු කර හැකි වෙතයි මම අපේක්ෂා කරනවා. ඉඩම් කැබැලක් අහිමි සෑම කෙනෙක්ටම අපි කොහොමද ඉඩම් ලබා දෙන්නේ කියන කාරණේ තමයි අද අපිට සාකච්ඡා කරන්න සිදු වෙලා තියෙන්නේ. මේ ළඟදි පැවැතුනේ ගම්වතුරේ සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අපි ඉඩම් ලබා ගන්නට බැරි වෙලා තියෙනවා. එහෙනම් සක්ෂීරික තේ වතු වලින් ඉවත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මම එහෙනම් සර්මාන මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නේ මං හිතන්නේ රජයට අලුතෙන් ඉඩම් ප්‍රතිපත්ති ගැන හිතලා ඒක සංශෝධනය කරනද නැද්ද කියලා තීරණයක් ගන්නට සිදු වෙන එක මේ සභාවේ ආණ්ඩුවේ දෙකේම කරන්න සිදු වෙන කාර්යයක්.
ගෞරව මන්ත්‍රීතුමා ගෞරව කතානායකතුමනි ගෞරව අග්‍රාමාත්‍යතුමාගෙන් එක ප්‍රශ්නයක් අහනවා. ස්තුතියි සවිස්තරාත්මක පිළිතුරට. ගරු අගමැතිතුමනි, මම මේ ප්‍රශ්නය ඇහුවේ දැන් විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ මඩකලපු සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල රජයේ ඉඩම් බොහෝම ඉතාම ස්වල්ප වශයෙන් තියෙන්නේ. ඉතින් එම නිසා ඒ ප්‍රදේශවල ජනගණත්වයත් ඉතා ඉහළයි. එම නිසා අනාගතයේදී ලොකු ප්‍රශ්නයක් පැනගෙන්න පුළුවන් හින්දා මේ ප්‍රශ්නය මතු කරේ. එම නිසා ඒ ප්‍රතිපත්තියක් පිළිබඳව සාකච්ඡා කිරීමට කැමැත්ත ප්‍රකාශ කිරීම ගැන මා ස්තුතිවන්ත වෙනවා.
බොමුතුනි, ගරු ඩලසලා පිරුම් මැතුමා.
ගරු කතානායකතුමනි, පළමුවෙන් මම ඔබතුමාටත් ගරු අගමැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. අපි අපේ උදේපත්ම ශාන්ත මන්ත්‍රීතුමා, ඇතිමලේ කුටියාගල ඉඩම් ප්‍රශ්නයක් සල්මාන් මන්ත්‍රීතුමා වගේම කල්දීප් ප්‍රශ්නයක් තිබුණේ මේ මොණරාගල ප්‍රදේශයේ ජර්මන් සමාගමකට ඉඩම් ලබා දීම සම්බන්ධයෙන්. ඒ වෙනුවට මේ ප්‍රශ්නේ අසන්නට අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත නමින් පසුගිය සතියේදී සම්මත කරනු ලැබූ පනත විසින් ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ බරපතල ගැටලු රාශියක් නිර්මාණය කොට තිබේ. විශේෂයෙන් තෝරාගෙන ලැබූ රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් වෙත අතීතයට බලපාන ආකාරයට නීති පැනවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවීමක්ද දශක තුනකට ආසන්න කාලයක් මෙරට තාරුණ්‍ය වෙත හිමිව තිබූ පළාත් පාලන ආයතන වෙත තරඟවැදීමේ සුවිශේෂී වරප්‍රසාදය, ඒ කියන්නේ අපේක්ෂා ලැයිස්තුවෙන් 30% ඉවත් කිරීමෙන් බරපතල සමාජ ප්‍රශ්නයක්ද යෝජිත නව මිශ්‍රිත මැතිවරණ ක්‍රමය තුළ වරප්‍රසාද මන්ත්‍රී ධූරයන් කියන බෝනස් අතුරු මැතිවරණ පැවැත්වීම සහ මුළුමනින්ම තීරක ඡන්දය කට් ඔෆ් මාක් ඉවත් කිරීම නිසා බරපතල ප්‍රජාන්ත්‍රවාදය පිළිබඳ බරපතල දේශපාලන ප්‍රශ්නයක්ද නිර්මාණය කොට තිබේ. පළවෙනි ප්‍රශ්නය, ගරු අගමැතිතුමනි, අගෝස්තු 24 වෙනි දින සභාවට ඉදිරිපත් කිරීමේදී සියලු රාජ්‍ය සේවකයන්ට අදාළ පළාත්පාලන අදාළව පළාත්පාලන බල ප්‍රදේශ තුල තරඟ කිරීම සඳහා වූ බාධාව ශේෂ්ඨ නිලධාරීන් ලෙස සංශෝධනය කොට එය එක් වසරක් අතීතයට බලපාන ලෙස යෝජනා සම්මත වීමෙන්ද සිය වෘත්තියෙන් ඉල්ලා අසුවද එකී එක් වසරක අතීත කාලය වළංගු බව තහවුරු කිරීමෙන්ද මූලික අයිතිවාසිකම් කඩ වූ රාජ්‍ය නිලධාරීන්ට සාධාරණත්වය හා යුක්තිය ලබා දීම සඳහා ඔබතුමා කටයුතු කරන්නේද දෙවෙනි ප්‍රශ්නය කොට්ටාස මැතිවරණ ක්‍රමය මූලික වශයෙන් තහවුරු වෙන සහ ලෝපුරා ක්‍රියාත්මක අතුරු මැතිවරණ පැවැත්මේ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය යෝජිත ක්‍රමය මගින් අහුරා තිබෙන බැවින් එය එක් අතකට ස්වාධීන මැතිවරණ කොමිසමේ බලයද අනෙක් අතට අදාළ මන්ත්‍රීවරයා මිය යෑමෙන් හෝ ඉල්ලා සිටීමෙන් පුරප්පාඩු වන කොට්ටාසයට නව මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීම සඳහා මූලධර්මයක් ලෙස හිමි විය යුතු අවස්ථාවද අහිමි කොට ඇත. එය නිවරදි කිරීම සඳහා මැතිවරණ කාලය මැතිරණය පාත්වන කාලයට බාධාවක් නොවනසේ තීරණයක් ගැනීම සඳහා ඔබතුමා මෙම සභාවට නායකත්වය ලබා දෙන්නේද? අවසන් ප්‍රශ්නය තරුණ අසහනයට පිළියමක් ලෙස එක්සත් ජාතික පක්ෂ රජයකින්ම හඳුන්වා දුන් පළාත්පාලන මැතිවරණ විශේෂ නියෝජනය වයස 35ට අඩු 30% මුළුමනින්ම අහෝසි කිරීම මගින් වයස 18 35 අතර තීරුවේ ජීවත්වන මිලියන සංඛ්‍යාත ගරු අගමැතිතුමනි ලංකාවේ මුළු ඡන්දදායක සංඛ්‍යාව මිලියන 15ක් එයින් අඩක් 100ට අවුරුදු 35ට අඩු අය එනිසා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකේය තරුණයන්ට ඓතිහාසික වරදක් සිදු වූ බව ඔබතුමා පිළිගන්නේද එය නිවැරදි කිරීම සඳහා කටයුතු කරන්නේද
ගරු කථානායකතුමනි ගිය පාර්ලිමේන්තු සතියේදී ඉතිසෙල්ලා මේ අපි විශේෂයෙන්ම පළාත් පාලන ආයතන පනත සංශෝධනය කරා. එතනදී සංශෝධන ගණනාවක් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරා. මේ කියන ප්‍රශ්න සියල්ලම එතනදී මතුණා. මේ සමහර ප්‍රශ්න තරුණ නියෝජනය ගැන ඇත්ත වශයෙන්ම දෙවනි කියවීමේ විවාදෙදී ආවා. අනිත් ප්‍රශ්න කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් වුණා. ඉතින් මේක වාද විවාද කළා මේ පක්ෂ සියල්ලෙම අදහස් අරන් බහුතරයක් විශාල සංඛ්‍යාවක් මෙවට ඡන්දෙ දීලා තමයි සහයෝගය දීලා තමයි අනුමත කරපු නිසා තමයි මේක සම්මත වෙලා ඔබතුමා සම්මත කරලා තියෙන්නේ. ඉතින් මගේ අදහස් ප්‍රකාශ කරන්න වෙන මේකක් නැහැ මේක ඇත්ත වශයෙන්ම සිදුවෙන්නේ මම ඉතින් දිනේෂ් ගුණවර්ධන මන්තුමා හැම යෝජනේ සංශෝධනත් ඉදිරිපත් කරා. මේ කරන්න ගියොත් මන්තුමා සිදුවෙන්නේ ආපහු මේ ප්‍රශ්නය ගැන විවාදයක් ඇති කරන එක. 29.2 අතරේ ඒක ව්‍යාජ්‍ය හේතුවක් වෙනවා. ඉතින් මේ සභාවේ ඔක්කොම දැන් ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් ප්‍රකාශ කළා විශේෂම අලුත් ක්‍රමයක් තිබෙන්නේ. මම නම් ප්‍රකාශ කරලා තියෙන්නේ මේක. අපි ආණ්ඩුවත් කියලා තියෙන්නේ මේක ක්‍රියාත්මක කරයන් පස්සේ අඩුපාඩුකම් බලලා ආපහු සංශෝධන අරගන්න සිදුවේ. පළාත් සභාවත් මේ සංශෝධන ඉදිරිපත් කරන්නේ පළාත් සභාවටත් මේ ක්‍රමය ගෙනල්ලා. අපට ඊළඟ පාර්ලිමේන්තු මැති වෙනකොට පාර්ලිමේන්තුවෙත් ඒ වගේම ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න. ඉතින් ඒ අනුව අපි දැන් සාකච්ඡා කරගෙන යන එක විවාද කරලා ඔබතුමන්ලා විරුද්ධ වුණා බහුතරයක් පක්ෂ වෙලා තියෙනවා. ඉතින් මම පිළිතුරු දෙන එක මේක ආපහු අලුත් විවාදයක් ඇති කරන එක විතරයි. මට එකක් කියන්න පුළුවන්. දැන් අපි ඔබතුමා මේක අත්සන් කරපු නිසා සමහර විට මේ අවුරුද්ද අවසාන නැත්නම් එන අවුරුද්ද පළවෙනි සති කීපය තුළ හරි මේ ඡන්දේ පවත්වන්න පුළුවන්. මම හිතන්නේ පක්ෂ නායකින්ගේ අදහස් තමයි දැන් ලබා ගන්න තියෙන්නේ කාලය පිළිබඳ ඊළඟට අයවැය යෝජනාව අපි ඉවර කරන දින පිළිබඳ යෝජනා ඇති වෙලා තියෙන ඉඩ දීලා තව සංශෝධන ගේනවා නම් එහෙනම් මේ ඡන්දේ මීටත් වඩා කල් යන්න පුළුවන්. අන්න එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ අවස්ථාවේ මේ සියල්ල ගැනම පක්ෂ නායකින් තීරණය කරන්න සිදුවේ. මේ සංශෝධන සියල්ලමයි පක්ෂ නායකින්ගේ සාකච්ඡාවෙන් බහුතර පක්ෂ නායකයෙක් එකගුණේ නිසා. ඉතින් ඔබතුමා කියන කාරණේ දැන් අපි සාකච්ඡා කළ ඉවරයි. ඊට වඩා තියෙන්නේ පක්ෂ නායකින්ට තීරණය කරන්න තව සංශෝධනයක් ගේනවද? නැත්නම් මේ මැති වෙන කල් දාන්න යනවද කිති? ඒක එහෙනම් පක්ෂ නායකින්ගේ රැස්වීමකදී අපිට හොයලා බලන්න
ඕනේ. හොඳයි. නායකතුමනි, ඔව්. මට ගරු අගමැතිතුමාගෙන් අතුරු ප්‍රශ්න කීයක් අහන්න පුළුවන්ද?
දෙකයි.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු අගමැතිතුමනි, දැන් පාර්ලිමේන්තුවේ පනත සම්මත වීමෙන් අනතුරුව එහි තියෙන නෛතික සහ ව්‍යවස්ථානුකූල වළංගුභාවය පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. නමුත් කාර්කසභා අවස්ථාවේ ඉදිරිපත් කරන ලැබූ සංශෝධන අතරේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව අතීතයට නීතියක් පනවීමෙන් සහ සුවිශේෂී කණ්ඩායමකට රාජ්‍ය සේවකයන් කණ්ඩායමකට පමණක් ඉලක්ක කිරීම හරහා මූලික අයිතිවාසිකම කඩ වෙලා තියෙනවා. ඒතර මේ මූලික අයිතිවාසිකමට එරෙහිව ගරු අගමැතිතුමනි අධිකරණයට යන්න අවස්ථාවක් මෙරට පුරවැසියන්ට තිබුණේ නැහැ. ඒ නිසා ඒක එය නිවැරදි කරන්නයි මම මේ යෝජනා කරන්නේ. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු අගමැතිතුමනි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි ප්‍රතිපත්තියක් විදිහට ගරු අගමැතිතුමනි කොට්ටාසයක පළාත්පාලන බල ප්‍රදේශ නෙමෙයි කිසියම් ඡන්ද කොට්ටාසයක කුඩා එකකය තුල ශේෂ්ඨ නිලධාරියෙක් වශයෙන් කටයුතු කරනවා නම් ඒතර ගැටලුවක් තියෙනවා. ඒ පිළිබඳව ප්‍රයන්ත්‍රවාදයේ අර්ථයෙන් ඒ ගැන අපි තර්ක කරනවා නෙමෙයි. නමුත් මේ කාලය පිළිබඳ ප්‍රශ්නෙ දිගරු කතානායකතුමනි කරුණාකර ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඔබතුමාගේ අස්සන්න යෙදුපු නිසා දැන් කිසියම් හිතන්න සම්මුර්ථ නිලධාරියෙක් ඉල්ලාස් වෙනවා. හැබැයි ඉල්ලාස් වෙන පුද්ගලයාටත් මේ අවුරුද්දකට අතීතයට බලපාන මේ නියමය ඒ ආකාරයෙන්ම වළංගු වෙනවා. ගරු අගමැතිතුමනි දැන් අධිකරණ සේවයේ ඉන්න විනිශ්චයකාරවරයෙක්ට පුළුවන් සන්නද්ධ හමුදා සමාජිකයෙක්ට පුළුවන් සාමාන්‍ය නිලධාරියෙක්ට පුළුවන් ඉල්ලාස් වෙලා තරඟ කරන්න. සරත් ෆොන්සේක මැතිතුමා ඉල්ලාස් වෙලා මාසකින් හමුදාව දුරේ ඉඳලා මැතිතුරන්ට ඉදිරිපත් වුණා. ඒක මෙරටේ ස්වභාවික යුක්තේ මූල ධර්මයක්. ඉල්ලාස් වෙන කෙනාටත් අවුරුද්දක් අතීතයට බලපාන විදියට නීති පැනවීමෙන් ගරු අගමැතිතුමනි අපි පිළිගන්න ඕන ස්වභාව විදියට ඔහුගේ හෝ ඇයගේ මූලික ඓතිහාසිකම් වල බරපතල අර්බුදයක් නිර්මාණය වෙනවා. ඉතින් ඒ නිසා මේ නිවැරදි කරන්න දැන් ඔහුට අධිකරණයක් යන්න බැරි නම් පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනයත් ඒ නිවැරදි කරන්නේ නැත්නම් ගරු අගමැතිතුමනි එතන පුරවැසියන්ගේ බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. අවම වශයෙන් එමනම් මේක නාම යෝජනා බාර දෙන දිනයේදී හෝ නාම යෝජනා බාර දෙන දිනට මාසයකට පෙර අවම වශයෙන් මම කියන්නේ මෙමනි සංශෝධනකින් හෝ පුරවැසියන්ගේ මූලික අයිතිය ආරක්ෂා කරන්න ඔබතුමා නායකත්වය ගන්න කියලා කියන ඉල්ලීම තමයි මම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට ඉදිරිපත් කරන්නේ.
හොඳයි ගරු අගමැතිතුමා.
මේ ප්‍රශ්නේ මම දැන් කාර්ක සභා අවස්ථාවේදී වාද කරා. මෙතන කාරණා දෙකක් ඉදිරිපත් කළා තියෙනවා. එකක් තමයි මෙතුමා කිව්වේ හැටියට මූලික අයිතිවාසිකම් නැති වෙනවා කිව්වේ. අනිත් පැත්තෙන් කිව්වේ මේකෙන් විශේෂ වරප්‍රසාද එක කණ්ඩායමකට ලැබෙනවා කියලා මෙතන වැඩ කළා මුදල් ලැබලා දීලා ජනතාවට අරගන්න පුළුවන් ඒ නිසා යම්කිසි කාල සීමාවක් වුමනයි නැත්නම් අනික් අපේක්ෂකයන් සියලු ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරයෙක් ආවත් හමුදාපති ආවත් ඒ අයට අවාසියක් වෙනවා කියලා ඉඳයි එක සමානව සැලකන්ට උමනයි. ඉතින් මේ දෙකේදී අන්තිමට මේ සභාව ගත්ත තීරණය තමයි ඔබතුමා අත්සන් කරන්න සිදු වුණේ. ඒක නීති අනුව ඔය මූලධර්ම දෙකම වාද වෙලා ඉතින් මේ සභාවේ තීරණයක් අරගත්තා. ඉතින් ඒකයි මම කියන්නේ මේව ආපහු වෙනස් කරන්න යනවා නම් පක්ෂනායකයෙක් සාකච්ඡා කරලා අපිට යම් කිසි දෙයක් කරන්න සිදුවේ. නැත්තම් මේ තනියම මට මේවා කරන්න බෑ. මට තියෙන්නේ ඔන්න සභාපතිකම දෙන්න පුළුවන් පක්ෂනායකයෙක්ගේ රැස්වීමට.
දෙවෙනි ප්‍රශ්නේ
අතුරු ප්‍රශ්නයට පෙර ගරු අගමැතිතුමාට යොමු කරන්න කැමති. දැන් ගරු අගමැතිතුමනි සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා මේ සියලුම කොට්ටාසේ මුදල් වෙන් කිරීමට තීරණය කරන කෙනාට ඡන්දය ඉල්ලන්න පුළුවන් ප්‍රාදේශ සභාවට. සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාට ඡන්දය ඉල්ලන්න පුළුවන්. හැබැයි ඔහු තමයි මුදල් වෙන් කිරීම සහනාධාර බෙදා හැරීම පිළිබඳ සියලුම තීරණ ගන්න පුද්ගලයා බඩපත් වෙන්නේ. ඔහුට තහනමක් නැහැ. මං ඒක ඒ නිසා ඔබතුමා නායකත්වය දෙන්න මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ. ගරු අගමැතිතුමනි මේ ගරු අගමැතිතුමනි දැන් බෝනස් මන්ත්‍රී ධූරය දැන් මේ අපිට ගරු කතානායකතුමනි ඔබතුමාට ඔප්පු කරන්න පුළුවන් සංඛ්‍යා ලේඛන සහිතව ගණිතයෙන් ඔප්පු කරන්න පුළුවන් ගරු අගමැතිතුමනි ගරු කතානායකතුමනි අපිට ඔප්පු කරන්න පුළුවන් ගණිතයෙන් කිසියම් දේශපාලන පක්ෂයක් පාවිච්චි කරන ලැබූ මුළු ඡන්ද වළංගු සංඛ්‍යාවෙන් 150කට වඩා අරගෙන තියෙන අවස්ථාවකදී පවා අදාළ පළාත් පාලන ආයතනයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව ලබා ගැනීමට හැකියාවක් නැති වෙන අවස්ථාවල් තියෙනවා. ඔප්පු කරන්න පුළුවන් ගරු කතානායකතුමනි ගරු අගමැතිතුමනි 150කට වඩා වළංගු ඡන්ද වලින් අරගෙන තියෙනවා. හැබැයි මන්ත්‍රීන්ගේ බහුතරය ගන්න බහුතරය ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි ප්‍රේම්දාස් ජනාධිපතිතුමා මම විශ්වාස කරන විදියට එදා 88 පනත ගේන වෙලාවේ මේ බෝනස් මන්ත්‍රීතුරයක් දුන්නේ සභාවේ තුලනේ ආරක්ෂක කරගන්න. මේකට දේශපාලන සංකල්ප ගොඩක් ඇති. දැන් මම කියන්නේ දැන් තව 53ක් ඉදිරිපත් කරන්න තියෙනවා. 53ක් ඉදිරිපත් කරන්න තියෙනවා. අපිට කල් නැතුව නෙමෙයි. සභාවට අවශ්‍ය නම් ඒකට ඔබතුමාලා පිළිගන්නව නම් මූලිකත්වයෙන්ම කඩවීමක් සභාවන් පැවැත්වාගෙන යෑමේ බරපතල ගැටලුවක් මතුනයි කියලා මේක නිවැරදි කරන්න කාලය පිළිබඳ ප්‍රශ්නයක් නෑ.
හොඳයි.
මැතිවරණ කිරියල්ලා ඇමතුමා අහනවා මැතිවරණ කල් දාන්න හදන්නේ කියලා. අපිට අවුරුදු දෙකම
හොඳයි ගරු
මේ සුලංගිල්ල
හරි අපි
මේ සුලංගිල්ල
ඔව් ඒක තමයි අපි දැන්
කරන්න බැරුව හිටියේ.
හොඳයි ගරු සභානායකතුමා
එතුමා මගේ නව සදාන් කෙරුවා දාගි එදා තපුන්නාසෙලා මේකට ඡන්ද දීමෙන් වැළකී කිය. ඇයි එහෙම විරුද්ධව ඡන්ද දුන්නේ නැත්තේ? එදා ඡන්ද දීමෙන් වැළකී හිටියා. මේක ඡන්ද දීමෙන් වැළකී හිටියා. එහෙම විරුද්ධව දෙන්න තිබ්බනේ. දැන් ඒ වඩක් නෑ ගරු කතා නෑ.
හොඳයි අපි
ගරු කතා නෑ කිතු මොනි අපි ඡන්ද තියෙමු ඉක්මනට.
හොඳයි හොඳයි
අපි ඡන්ද තියෙමු. අපි සූදානම් ඡන්දෙට.
හොඳයි ඕඩර් ප්ලීස් ගරු අගමැතිතුමා කිව්වා ඇගෙන සල්ගා බලනවා කියලා පක්ෂ නායකින්ගේ අපි එතුමාට බාර දෙමු. ගරු අගමැතිතුමා කිව්වනේ. ඔව්. හොඳයි අවස්ථාව දෙන්න ගරු අගමැතිතුමාට. හොඳයි.
ඇත්ත වශයෙන්ම ඔබතුමා කිය පළවෙනි එකට සභානායකතුමා මට කිව්වා ඒක ඇත්ත වශයෙන්ම හරි සම්බන්ධීකරණ සභාවේ සභාපතිතුමා මුදල් වෙන් කරන්නේ ගමකට යම් කිසි දෙයක් කරන්න. ඒත් සමුදින් නිලධාරියා මුදල් වෙන් කරන්නේ ඡන්දදායකයා ගමේ ඉන්න ඡන්දදායකගේ වෙනස තමයි මෙතුමා කිව්වේ. ඉතින් මම බැරි ඔබතුමාට කියන්න නැත්නම් ඔබතුමාට දෙන්න මෙතන වාද කරන්න පටන් ගන්න. ඒත් ඇත්ත වශයෙන්ම මෙතන බෝනස් ක්‍රමය ගැනත් විවිධ අදහස් පක්ෂ නායකී අතර තිබුණා. මොකද අන්තිමට එකක් තිබුණ 60යි 40 නිසා අර කේවල ක්‍රමයට වඩා බර වෙලා තියෙන නිසා මේ සාමාන්‍ය මතයක් තිබුණේ ඇත්ත වශයෙන්ම ඒකෙන්ම මේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් කියලා. අනික් අයගේ මතය කිව්වේ නෑ කේවල ක්‍රමයට අමතර දෙන්න. ඇත්ත වශයෙන් මේ දෙකක් දුන්නේ අර ඉස්සෙල්ලා අපි දීලා තියෙන්නේ මේක ඇත්ත වශයෙන්ම සම්පූර්ණ අනුපාත ක්‍රමයක් අනුව. අනුපාත ක්‍රමයක් අනුව පාර්ලිමේන්තුවට හැම දිස්ත්‍රික්කයකටම එකක් දුන්නා. ඒත් පළාත් සභාවලට පළාත දිනයකට දෙකක් දුන්නා. මෙතනදී ඉස්සෙල්ලා යෝජනා තියෙන ප්‍රාදේශීය සභාවලට එකක් දෙන්න. පස්සේ හමීඩම තුමයි කියේ සභාපති උපසභාපතිව දෙන්නම දුන්නාම බෝනස් එකක් ඇති වෙයි කියලා. ඉතින් විවිධ ක්‍රම තුනක් කරේ. ඒත් මෙතන සාකච්ඡා වුණේ ඇත්ත වශයෙන්ම මේ කේවල ක්‍රමේ 60ක් වෙන නිසා 60ක් යම්කිසි 50ක් ලැබුණ එකකට යම්කිසි වාසියක් වෙනවා වෙනතට. ඉතින් අන්තිම තීරණය ආවේ බෝනස් එකක් නොදෙන්න. විවිධ අදහස් මේ පක්ෂවල තිබුණා. ඒත් බෝනස් එකක් නොදී මේ ඡන්දෙන් පස්සේ බලන්න අපි සංශෝධනයක් කරලා බෝනස් එකක් නැත්තම් දෙකක් දෙන්න ඕනද කියලා. ඒ ගැන විවුර්තව උඟක් අදහස් තිබුණා. එකඟත්වයකට එන්න අන්තිමට ඔක්කොම තීරණය කරා හරි මෙහෙනම් මේ සැරේ බෝනස් එකක් වුමනා නැහැ. ඒත් බෝනස් එකක් අපි බලමු ඊට පස්සේ වුමනා වුණත් සංශෝධන කර මේක අත්දැක බැලීමක් ඇත්ත වශයෙන්ම. මේ නිසා මේක අඩුපාඩුකම් තියෙන්න පුළුවන්.
හොඳයි ගරු අගමැති අපේ ගරු මන්ත්‍රීතුමා කරපු යෝජනා ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ඊළඟට ගරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා. ආචාර්ය ගරු බිමල් රත්නායක මැතිතුමා.
ගරු අගමැතිතුමනි, ඔබතුමාගේ අවධානයට යොමු කළ තිබෙන ප්‍රශ්නය වවුනියාව දකුණ හා වැලිඔය කොට්ටාශයේ 2010 වර්ෂයේ සිට මේ දක්වා කොන්ත්‍රාත් පදනම මත ගුරුබවතුන් 167ක් අඛණ්ඩව සේවයේ නියුක්තව සිටින බවත්, 2017 පෙබරවාරි 7 දින කැබිනට් තීරණය අනුව ස්වේච්ඡා කොන්ත්‍රාත් පදනම අර්ධකාලීන හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුයුක්ත ගුරුවරුන් නිශ්චිත කිරීමට අධ්‍යාපන ඇමතිවරයා ඉදිරිපත් කළාද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලද බවත් ඔබතුමා දන්නේහිද? නමුත් පසුව 2017 මැයි 12 දිනදී නැවත සිදු වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සංශෝධනය අනුව ස්වේච්ඡා ගුරුවරුන් පමණක් ගුරු සහායක තනතුරේ පිහිටවීමට අනුමැතිය ලැබුණු බවත්, ඒ අනුව දෙදස් දහතුනේ සිට කිහිප අවස්ථාවකදී. ස්වේච්ඡා පාසල් ගුරුරුන් ගුරු සහායක තනතුරේ පිහිට වූ බවත් එයන උතුරු පළාතේ සේවය කරන කොන්තාත් පදනම මත අර්ධකාලීන පදනම හා සිවිල් ආරක්ෂක ගුරු සේවයේ සේවය කරන ගුරුවරුන්ට සහනයක් නොවූ බවත් එතුමා දන්නේහිද? ඒ අනුව අසාධාරණ ලක්වේ ඇති කොන්තාත් පදනම මත ගුරු සේවයේ සේවය කරන අය සහ අනිකුත් අර්ධකාලීන පදනම මත අය කටයුතු කරන අය ගුරු සහායක තනතුරේ පිහිටවීමට පියවර ගන්නේද යන්නත් එතුමා මේ සභාවට දන්වන්නේහිද? නොසේ නම් මේ මන්ද කියන එක මට විනාඩියක් දෙන්න ගරු අගමැතිතුමනි, මේක පසුබිම් පැහැදිලි කරන්න. ඔබතුමා දන්නවා මේක ප්‍රායෝගික වශයෙන් මේක වැඩිම අසාධාරණ ලක් වී තිබෙන කොට්ටාශය වෙලා තියෙන්නේ උතුරු පළාතේ කුඩා ජන ජාතිකත්වයක් තමයි සිංහල සහ මුස්ලිම් කියන්නේ. දැන් ඔබතුමාට මම කියන්නම් 2009න් පස්සේ යුද්ධයෙන් පස්සේ සිංහල ස්වේච්ඡා ගුරුවරු 4 දෙනයි වවුනියාව දිස්ත්‍රික්කයට මදවලව ගත්තොත් පත්වීමක් ලැබිලා තිබෙන්නේ. ඒක ලබාගත්තේ නඩු තීන්දුවකින්. එතකොට මම කියන්නේ මේකේ ඉතාම බරපතල ජාතිවාදී පදනමක් තියෙනවා. ළමු ඉතා පැහැදිලි ජාතිවාදී බවක් පෙනෙනවා ප්‍රායෝගිකත්වයේදී. මොකද දැන් මම ඔබතුමාට උපුටා දක්වන්න කැමති ගරු ආණ්ඩුකාරතුමාගේ ලිපිය මට විනාඩියක් දෙන්න. එතුමත් මේක සඳහන් කරනවා 2017 අධ්‍යාපනමැතිතුමා පෙබරවාරි මාසෙ ඉදිරිපත් කරපු අධ්‍යාපන කැබිනට් පත්‍රිකාව අනුව කටයුතු කරපු නැති නිසා මේ සංශෝධනය මගින් විශේෂයෙන්ම එතුමා ලියනවා මෙහෙම වර්තමාන තත්ත්වය අනුව උතුරු පළාතේ ස්වේච්ඡාගුරුන් පමණක් ස්ථිර කිරීමේ එම ස්වේච්ඡාගුරුන් බහුතරය ද්‍රවිඩ ජාතිකයන් වේ. ඒක කිසි ගැටලුවක් නෑ අපිට. නමුත් සිදුවනුයේ සංහිඳියා සංකල්පයට ප්‍රතිවිරුද්ධ අදහසක් නිර්මාණය වීම. මේවා ජාතිවාදීන් පාවිච්චි කරනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්න ඉදිරිපත් කරේ. පසුබිම මේකයි. මම දැනගන්න කැමතියි ඔබතුමාගේ මේ සම්බන්ධ තීන්දුව මොනවාද?
උතුරා නැගෙන පළාත්වල පැවති ගැටුම්කාරී තත්ත්වයේ හේතුවෙන් එම පළාත්වල සේවය කිරීමට කැමති ගුරුවරුන් නොමැති වීමත් පත්වීම් ලබා උතුරා නැගෙන පළාත්වලට අනුයුක්ත කරන ලද ගුරුවරුන් වැඩබාර නොගැනීමත් එම ප්‍රදේශවලින් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් පිරිස අඩුවීමත් වැනි කරුණු මත එම ප්‍රදේශවල කොන්ත්‍රාක් ස්වේච්ඡා සහ අර්ධකාලීන පදම යටතේ ගුරුවරුන් සේවයේ යොදා තිබෙනවා. ගැටුම් පැවති සමය ආරක්ෂා කටයුතු නියැලුණු සිවිල් ආරක්ෂා දෙපාර්තමේන්තුව වැටුප් ලබන කණ්ඩායමක්ද එම පිරිසට ඇතුල් වී සිටියා. මෙම කරුණු සලකා බලා 2017 ජනවාරි මාස 10 වෙනි දින අමාත්‍ය මණ්ඩලය විසින් උතුරු පළාතේ ස්වේච්ඡා පදන මහා කොන්ත්‍රාක් පදම යටතේ සේවය කරන ලද මූලික සුදුසුකම් සපුරන ලද 2009 මැයි 19 සිට වසර 3ක් අඛණ්ඩ සේවයක් සහිත ගුරුවරුන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා ප්‍රතිපත්තිම තීරණයක් ගනු ලැබුවා. එසේමම ගුරුවරු අතරින් වෙනත් රැකියාවල නියැලීමෙන් අර්ධකාලීන ගුරු සේවයේ යෙදී ඇති පිරිස සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැටුප් ගෙවූ කණ්ඩායම ඔවුන්ගේ නීත්‍යානු සේවාවන්ට මුදා හැරීමටද අමාත්‍ය මණ්ඩලය වැඩිදුරටත් තීරණය කළා. කෙසේ වුවද මෙම අමාත්‍ය මණ්ඩලයේ තීරණයේ නිර්ණායක අනුව ගුරු සේවයට බඳවා ගැනීමට සුදුසුකම් සපුරන ලබන ස්වේච්ඡා පදන මත සේවය කරන ලද ගුරුවරුන් 339 දෙනෙකු පමණි. කොන්ත්‍රාක් පදන මත සේවය කරන ලද ගුරුවරුන් කිසිවෙකු මේ යටතේ සුදුසුකම් ලැබුවේ නැහැ. එයනෝ මොයිසින් අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කරන ලද 2017 අප්‍රේල් 24 වෙනිදා සංදේශය මගින් ස්වේච්ඡා ගුරුවරුන්ගේ වසර 3ක සේවා කාලය ගණනය කරනු ලැබූ දින 2013 දෙසැම්බර් 31 ලෙස සංශෝධනය කරනු ලැබුණා. එමගින් ගුරු සේවයට ලබා ගැනීමට සුදුසුකම් ලබන ස්වේච්ඡා ගුරුන් සංඛ්‍යාව 676 දක්වා වැඩි වුණා. ගරු කථානායකතුමනි, දැනට උතුරු පළාත තුළ කොන්ත්‍රාක් පදනත් සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව 167ක්ය. මෙම ගුරුවරුන් 167 දෙනා 2017 ජනවාරි 1 වෙනි දින සිට ක්‍රියාත්මක පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා මා විසින් 2017 අගෝස්තු 8 වෙනි දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විට එම යෝජනාවද අනුමත කොට ඇති අතර ඉදිරියේදී ඔවුන් ගුරු සේවය අන්තර්ග්‍රහණය වීමට නියමිතයි. එසේම මෙම ප්‍රතිපත්තිමය තීරණය මගින් ආවරණය නොවූ ශ්‍රී ලංකා ගුරු සේවයට අන්තර්ග්‍රහණය වීමට මූලික සුදුසුකම් සපුරා නොමැති ස්වේච්ඡා කොන්ත්‍රාක් පදන මත ගුරු සේවයේ සේවය කරන පිරිසටද යම් සහනයක් සැලසීමට මේවන විට කටයුතු කරමින් බව පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මා වෙත වාර්තා කොට තිබෙනවා. ගරු කථානායකතුමනි, ඒ අනුව මෙම ගැටවලුවේදී සියලු පාර්ශ්වයන්ට සාධාරණයක් වන පරිදි කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පියවරුගෙන තිබෙන බව අවසාන වශයෙන් කියන්න කැමතියි.
අගේ පළවෙනි අතුරු ප්‍රශ්නය කරු අගමැතිතුමනි, මේ ඔබතුමා අගෝස්තු මාසේ සම්මත වුණා කියන කැබිනට් තීරණය පිළිබඳව අවතරම තව සති දෙක තුනක් වගේ කාලයක් නිසා අපිට අවබෝධයක් නැහැ. මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා ඒ කැබිනට් සංශේධන අනුමත වෙලා තියෙන නිසා, ඒක පබ්ලික් ඩොකියුමන්ට් එකක් නිසා, ඒක මේ සභාවට සහ ප්‍රශ්න අහන මන්ත්‍රීවරයා වශයෙන් මට ලබා දෙන්න කියලා. මා ඔබතුමාගෙන් මම කැබිනට් පත්‍රිකාව දැකලා නැති නිසා මම අහන්නේ, ඔබතුමාගෙන් මම දැනගන්න කැමැතියි ඒ 2013 සිට කියන එක තර්කානුකූලයි. මොකද යුද්ධය කාලේ සමහර ප්‍රදේශවල මේ ඉස්කෝල පටන් ගත්තම ගරු අගමැතිතුමනි ඔබතුමා දන්නවා, යුද්ධය අවසන් වුණාට පස්සේ ගුරුවරු ආවිට පස්සේ, ඒ නිසා 2013 කියන වර්ෂය තමයි තර්කානුකූල. නමුත් මම දැනගන්න කැමැති මේ කොට්ටාෂ හතරටම මේකෙන් සහනයක් එනවද කියලා. සේච්ඡා කට්ටියට සහනයක් ලැබිලා තියෙනවා. කොන්ත්‍රාත් අර්ධකාලීන සහ සිවිල් ආරක්ෂක කියන කණ්ඩායම් ඉතිරි කණ්ඩායම් තුනටම ඔබතුමාගේ කැබිනට් පත්‍රිකාව අනුව සහනය ලැබෙනවා කියලා පොඩ ඔබතුමාට සාතිකයක් දෙන්න පුළුවන්.
නෑ දැනට. ඒත් මම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සම්පූර්ණ වාර්තාවක් ඔබතුමාට ලබලා දෙන්න.
ඔබතුමාට අවසාන අතුරු ප්‍රශ්න ඉදිරිපත් කරන්න කැමැති ගරු අගමැතිතුමනි, මේකේ පැහැදිලි ජාතිවාදී පැත්තක් මිනිස්සු දකිනවා. විශේෂයෙන්ම උතුරු පළාතේ මහාමැතිවරයා සම්බන්ධව සිංහල සහ මුස්ලිම් ජනතාව අතර තියෙන ආකල්පයත් ඔබතුමා දන්න එක සුබවාදී සංහිඳියාවට පක්ෂකයක් නෙමෙයි. ඒසම එක පැහැදිලිවම ජාතිවාදී පීරණයක් ලෙස තමයි උතුරේ ජීවත් වෙන සිංහලයන් දකින්නේ, මුස්ලිම් ජනතාව දකින්නේ. අපි කිසිසේත්ම ජාතිවාදී පදනමින් කටයුතු කරන පක්ෂයක් නෙමෙයි. නමුත් මේකේ ආණ්ඩුකාරතුමාගේ නිවේදනය අරගෙන බලන්න, අධ්‍යාපන අමාත්‍යතුමා පළවෙනි කැබිනට් පත්‍රිකාව මේක අධ්‍යයනය කළ දාපු එකක්, ඒක බලන්න. ඒ නිසා මේ ප්‍රශ්නේ ඉතුරු වෙන්න මොන හරි ගැටලුවක් තියෙනවා ඔබතුමා විශේෂ මැදිහත් වීමක් කළා වහාම මේ අයගේ ඒ අයිතිවාසිකම් ලබා දීලා ගුරු සේවයට අන්තර්ගහණය කරන්න කියන ඉල්ලීම තමයි නවත අවධානය කරන්න තියෙන්නේ.
පිට කිසි ජනවාර්ගික පදනමක් උඩ මේක ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසායි සම්පූර්ණ වාර්තාව ලැබලා දුන්නෙන් පස්සේ අධ්‍යාපන අමාත්‍යතුමාත් මෙතන ඉන්නවා. අපි එතුමාට කියන්නම් අන්න එහෙම ප්‍රශ්නයක් කාට හරි අසාධාරණයක් වෙනවා කියලා හිතුවොත් ඒවටත් අදාළ පියවර ගන්න කියලා.
ගරු ශාන්ති ස්කන්ධ රාජා මැතිණිය,
කෞරව සභානායකර අවர்களே, කෞරව பிரதம அமைச்சரிடம் எனது கேள்வி. வடமாகாணத்தைச் சேர்ந்த பல்வேறு பிரதேசங்களுக்கு திடீர் மரண விசாரணை அதிகாரிகள் நியமிக்கப்படாமையினால் மக்கள் பல்வேறு சிரமங்களுக்கு ஆளாகி வருகின்றனர். இப்பிரதேசங்களில் திடீர் விபத்துக்கள் உள்ளிட்ட ஏனைய காரணங்களினால் அகால மரணங்கள் ஏற்படும் பட்சத்தில் பிரேத பரிசோதனை மேற்கொண்டு இறந்த உடலை உறவினர்களிடம் ஒப்படைப்பதற்கு அதிக காலம் எடுக்கும் நிலை காணப்படுகின்றது. உதாரணமாக முல்லைத்தீவு மாவட்டத்தின் துணுக்காய் மற்றும் மாந்தகிழக்கு ஆகிய பிரதேச செயலக பிரிவுகளை குறிப்பிடலாம். இப்பிரதேசங்களில் திடீர் மரணங்கள் ஏற்படுகின்ற பொழுது மரண விசாரணை அதிகாரிகள் வெளி பிரதேசங்களில் இருந்து வருவதற்கு 24 மணி நேரங்கள் கடக்கின்ற சந்தர்ப்பங்களும் ஏற்படுவதுண்டு. மேலும் மல்லாவி போன்ற மருத்துவமனைகளில் பிரேத அறைக்கு குளிரூட்டல் வசதிகள் போன்றன காணப்படாமையினால் பிரேதங்களை பாதுகாக்க முடியாத நிலைகளும் காணப்படுகின்றது. அதன் பிரகாரம் வடமாகாணத்தில் தட்டுப்பாடு நிலவுகின்ற பிரதேசங்களுக்கு திடீர் மரண விசாரணை அதிகாரிகளை நியமிப்பதற்கு கௌரவ பிரதமர் நடவடிக்கை எடுப்பாரா? வடமாகாண வைத்தியசாலைகளில் பிரேத அறைகளுக்கு குளிரூட்டல் வசதிகள் இல்லாத வைத்தியசாலைகளுக்கு அவ்வசதிகளை பெற்றுக் கொடுக்க நடவடிக்கை எடுக்க முடியுமா? மரண விசாரணை அதிகாரிகளை நியமிக்கும் நடைமுறை என்ன என்பது பற்றியும் அதற்கான தகமைகள் என்ன என்பது பற்றியும் கௌரவ பிரதமர் அவர்கள் தெளிவுபடுத்துவாரா? வடமாகாணத்தில் வெற்றிடமாக காணப்படுகின்ற திடீர் மரண விசாரணை அதிகாரிகள் நியமிப்பதற்கு எப்போது நடவடிக்கை எடுக்கப்படும் என்பதை அவர் அறிவிப்பாரா?
දැනට උතුරු පළාතේ හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ හිඟයක් පවතින බව අපිට වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒකෙන් අපහසුකම් වෙන බව මන්ත්‍රීතුමිය කිව්වා අපි ඒක පිළිගන්නවා. කාලයක් තිස්සේම ඇති වුණේ ප්‍රශ්නයක්. ඒ අනුව මම නව අධිකරණ ඇමතිතුමට උපදෙස් ලබා දුන්නා කඩිනමින් එම පුරප්පාඩු පිරවීමට. මම ඇමතිතුමියට කියන්නම් මන්ත්‍රීතුමියට දැනුම් දෙන්න කියලා මොන දිනවලද මේ වැඩ කටයුත්ත කරන්න කියලා. ඒ අනුව මෙම මාසය අවසන් වීමට ප්‍රථම හදිසි මරණ පරීක්ෂවරුන් බඳවා ගැනීම සඳහා ඇයදුම් පත් කැඳවීමේ නිවේදනය ගැසට් පත්‍රයේ පළකොට බඳවා ගැනීම ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යාංශයෙන් මා වෙත වාර්තා කොට තිබෙනවා. ඒක මම දැන් කියන්නේ ඇමතිතුමියටම මන්ත්‍රීතුමියට මේ කරුණු සඳහන් කරන්න. හදිසි මරණ පරීක්ෂණ පත් කිරීමේ ක්‍රමවේදය වන්නේ ගැසට් පත්‍රයේ ආයුධම්පත් කැඳවීමේ නිවේදනය පළකොට මූලික සුදුසුකම් සපුරන ලබන ආයුධම්කරුවන් ව්‍යවගත සම්මුඛ පරීක්ෂණයකට භාජනය කොට වැඩිම ලකුණු ලබා ගන්නා ආයුධම්කරුවන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 108 වගන්තිය යටතේ අධිකරණ විෂය භාර ඇමතිවරයා විසින් අදාළ කොට්ටාසවල හදිසි මරණ පරීක්ෂණයෙන් පත් කිරීම. එහිදී පහත මූලික සුදුසුකම් සලකා බලනු ලබන එක ශ්‍රී ලංකා පුරවැසියෙක් වීම දෙක පත්වීම අපේක්ෂා කරන ප්‍රදේශයේ පුරාවංශ වර්ෂ දෙකක් තුළ ස්ථිර පදිංචිකරුවෙක් වීම තුන ආයුධම්පත් බාර ගන්නා අවසාන දිනයට වයස අවුරුදු 30කට නොඅඩු හා වයස අවුරුදු 62කට නොවැඩි වීම හතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී එකවර විෂයන් තුනක් සමත්ව තිබීම පහ මනා චරිතයක යහපත් සෞඛ්‍ය කක්ෂකින් හෙබි අයෙකු වීම හය ආයුධම්පත්තර බාර ගන්නා අවසාන දිනවලට රජයේ හෝ පළාත් සභා හෝ පළාත් පාන අරමුදලකින් වැටුපක් හෝ දීමනාවක් ලැබෙන තැනැත්තෙකු හෝ රාජ්‍ය සංස්ථාවල හා සමුපකාර සමිතිර සේවකයෙක් හෝ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් හෝ නොවීම හත පාර්ලිමේන්තුව පළාත් සභා මන්ත්‍රියෙක් හෝ පළාත් පාලන ආයතන සභිකයෙක් නොවීම. ගරු කථානායකතුමනි, උතුරු පළාත් එක් ශීක්ෂණ රෝහලක්ද දිස්ත්‍රික්ක මහරෝවල් හතරක්ද මූලික රෝහල් හතක් පවතින අතර එම අතරින් කයිත් මුලන්කාවීල් මාංකුලම් හා සෙට්ටුකුලම් යන මූලික රෝහල් හතරෙහිදී හැර අනික් සියලු රෝහල්වල මූර්ත ශරීරාගාර සඳහා ශීතාගාර පහසුකම් ලබා දී තිබෙනවා. ඉතිරි රෝහල් හතර සඳහාද කඩිනම් ශීතාගාර පහසුකම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මා ගරු සෞඛ්‍ය ඇමතිතුමාට උපදෙස් ලබා දුන්නා.
பிரதம அமைச்சர் அவர்களே, எனது ஒரு மேலதிக கேள்வி. தாங்கள் குறிப்பிட்ட பிரமாணங்களுக்கு அமைவ தகுதியான திடீர் மரண விசாரணை அதிகாரிகளுக்கான விண்ணப்பத்தை நான் கடந்த 2016 பத்தாம் மாதம் 31ஆம் தேதி திரு தவராஜா அவர்களது விண்ணப்பத்தினையும் 2017 ஐந்தாம் மாதம் 1ஆம் தேதி திரு சந்திரகுமார் அவர்களது விண்ணப்பத்தையும் சமர்ப்பித்திருந்தேன். இதுவரை அதற்கு எதுவித நடவடிக்கைகளும் எடுக்கப்படவில்லை. தயவுசெய்து இவ்வாறான தகுதியானவர்களை மிகவும் விரைவாக நியமிப்பதற்கு தாங்கள் ஆவண செய்ய வேண்டுமென்று மிகவும் தயவாக கேட்டுக்கொள்கின்றேன். நன்றி.
அவராஜா சந்திரகுமார் மம අධිකාර අමාත්‍යාංශයෙන් සොයලා බලලා දැනුම් දෙන්න.
ඊළඟට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ ගරු බුද්ධික පතිරණ මැතිතුමා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමාලා පොඩ්ඩක් රැස්වීමට සහාය දෙන්න මේ පොඩ්ඩක් බාධා පැමිණෙනවා. ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමාලා, හලෝ, කන්නා කරලා වාඩි වෙන්න. ගරු උසස් අධ්‍යාපන ඇමතිතුමා,
two weeks time.
ගරු උදේ ප්‍රභාත් ගමන් පිළ ඇමතිතුමා, ගරු අග්‍රාම ඇමතිතුමා, ජාතික ප්‍රතිපත්ති ආතිය කටයුතු ඇමතිතුමාගේ ඇසීමට ගරු හේෂාන් විතානගේ ඇමතිතුමා, ගරු කර්මාන්ත වාණිජ කටයුතු ඇමතිතුමාගේ ඇසීමට
ආනෝ ගරු කථානායකතුමනි, ඇමතිතුමනි සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු නලින් බණ්ඩාර ජයමා ඇමතිතුමා, ගරු විදුබල පුරර්ජනීය ඇමතිතුමාගේ ඇසීමට ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු බුද්ධ ශාසන ඇමතිතුමාගේ ඇසීමට
මහානා ගරු කථානායකතුමා කල්ලිලන,
ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා, ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය ඇමතිතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි මම අසනවා.
ගරු කතානායකතුමනි ආයක වෛද්‍ය අධිකාරීවරු නැත. විශේෂඥ වෛද්‍ය නිලධාරීන් 9යි, වෛද්‍ය නිලධාරීන් 88යි, දන්ත වෛද්‍ය නිලධාරීන් 5යි, සහකාර වෛද්‍ය නිලධාරී ලියාපදිංචි 4යි, හෙද නිලධාරී විශේෂ ශ්‍රේණිය 1යි, හෙද නිලධාරී රෝහල් සේවා 10යි, හෙද නිලධාරීන් 131යි, පරිපාලන නිලධාරීන් 1යි, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ 8යි, ඖෂධවේදී 9යි, බෞද්ධ චිකිත්සක 2යි, විකිරණ ශිල්පී 2යි, කන්තු රේඛන සටහන්කරු 2යි, අක්ෂි තාක්ෂණවේදී 2යි, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී 2යි, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 11යි, වෛද්‍ය ලේකන නිලධාරීන් 1 කෙනයි, සැලසුම් හා වැඩසටහන් සහකාර 3 දෙනයි, සංවර්ධන නිලධාරීන් 6 දෙනයි, රාජ්‍ය කළමනාකරණ සහකාර 6 දෙනයි, ඖෂධ සංයෝජක 4යි, රෝහල් සුළු සේවා පාලක 5යි, දුරකථන ක්‍රියාකරු 1යි, උපස්ථායක 21යි, විදුලි කාර්මික 1 කෙනයි, රියදුරු 3 දෙනයි, සෞඛ්‍ය කාර්ය සහායක සාමාන්‍ය 6යි, සෞඛ්‍ය කාර්ය සහායක කනිෂ්ඨ 71යි, මුළු සේවක සංඛ්‍යාව 410යි. ආ දෙක 2016 වර්ෂයේ හදිසි අනුතු ප්‍රතිකාර ඒකකයක් සහිත වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම පළමු අදියර පළාත් සභා නිශ්චිත ප්‍රතිපාදන රුපියල් මිලියන 15.3යි, මාතෘ ශල්‍යාගාරයේ ඉදිකිරීම රුපියල් මිලියන 1.9යි, රෝහල් ඉදිරි සංවර්ධන කටයුතු සඳහා යාබද ඉඩමක් මිලදී ගැනීමට රුපියල් මිලියන 15.0යි, වාට්ටු සහ වැසිකිළි අලුත් වැඩියා කිරීම දෙවන සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති යටතේ රුපියල් මිලියන 2.5යි, ලේබැංකු සේවා වැඩිදියුණු කිරීම රේකීය සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේ රුපියල් මිලියන 6.3යි, වෛද්‍ය උපකරණ මිලදී ගැනීම රුපියල් මිලියන 40.0යි, එකතුව රුපියල් මිලියන 81.0යි. 2017 වසරේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයක් සහිත වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට දෙවන අදියර පළාත් සභා නිශ්චිත ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 15.3යි, හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයක් සහිත වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට රේකී අමාත්‍යාංශයේ තෙවැනි අදියර මිලියන 40යි, රෝහල් ප්‍රමුඛ සැලැස්ම සැකසීම රුපියල් මිලියන 10යි, එකතුව මිලියන 65.3යි. ආ පැන නොනැගි.
ගරු කතානායකතුමනි බෙහෙම ස්තුතිවන්ත වෙනවා අපි ඇමතිතුමාට සංඛ්‍යා දත්ත ඇතුළු දීර්ඝ පිළිතුරක් ලබා දීම පිළිබඳව. ගරු ඇමතිතුමා මට දැනගන්න පුළුවන් ද ඕකේ සෞඛ්‍ය සහායක පළමු විශේෂයෙන්ම රෝහලක සෞඛ්‍ය සහායක නිලධාරීන් තමයි අනිත් අයට උදව් කරන්න ලොකු සහයක් ලැබෙන්නේ තේගෙන.
සෞඛ්‍ය කාර්ය සහායක කනිෂ්ඨ කියලා 71ක් ඉන්නවා.
71ක්.
සෞඛ්‍ය කාර්ය සහායක සාමාන්‍ය 6යි.
ගරු කතානායකතුමනි මේකේ ඉන්නේ 6යි. දැන් අපේ ඇමතිතුමන් නැති හින්දා අපේ පිළිතුරු ලබා දෙන ඇමතිතුමාට මම හිතන්නේ මෙතනදී පිළිතුරක් ලබා දෙන්න බැරි වෙයි. ඒත් මම මේ ප්‍රදේශයේ නියෝජනය කරන සාමාන්‍ය පුද්ගලයෙක් විදිහටත් කාලයක් ගත කරපු නිසා මේ මාරවිල මූලික රෝහල කියන එක ගරු කතානායකතුමෙන් මම ප්‍රශ්න දෙකක් අහන්න නැතුව එක ප්‍රශ්නෙන් මගේ අවධානය යොමු කරන්නම් එහෙනම් මට කාලි චුට්ටක් දෙන්න. මාරවිල මූලික රෝහල නාත්තණ්ඩිය ආසනෙත් වෙන්නප්පු ආසනෙත් කියන ආසන දෙකේම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන්න සහ විශාල සේවාවක් කරන රෝහලක්. එනිසා ගරු කතානායකතුමනි පසුගිය වසර 2016 අවුරුද්දේ සායනික ප්‍රතිකාර ලැබලා තිනවා 120,000කට වඩා. OPD එකේ බාහිර රෝගී අංශය 140,000කට වඩා. ඒ වගේම නේවාසික ප්‍රතිකාර 44,000කට වඩා රෝගීන් පිරිසක් මේ ආයතනයෙන් එහෙම නැත්නම් මේ රෝහලෙන් ප්‍රතිකාර ලැබලා තියෙනවා. නමුත් අර ඔබතුමා කියන 6 දෙනා ඉන්න සෞඛ්‍ය සහායක පළමු ශ්‍රේණියේ 35 දෙනෙක් මේ රෝහලට ඇතුළත් විය යුතුයි. 29 දෙනෙකුගේ පුරප්පාඩු තියෙනවා. ඒ වගේම රසායනික සහායක 2 දෙනෙක් ඇතුළත් විය යුතුයි. ඒ 2 දෙනම පුරප්පාඩු තියෙනවා. වාටු ලිපිකරුණු 2 දෙනෙක් පුරප්පාඩු තියෙනවා. මේ විදිහට ගත්තාම 36 දෙනෙක් සාමාන්‍ය රෝහලේ ප්‍රධාන බාහිර කටයුතු සහ රෝහල අභ්‍යන්තර කටයුතු සම්බන්ධීකරණ කරන සාමාන්‍ය සේවකයෝ 36 දෙනෙකුගේ පුරප්පාඩු තියෙනවා. එනිසා මේ පුරප්පාඩු පිරවීම විශාල පිරිසක් භාවිතා කරන මේ
රෝහලේ ගුණාත්මක භාවය වර්ධනය කරගන්න වැඩි කරගන්න අපිට වැදගත් වෙන බව පමා මට ඇමතුමාට ප්‍රකාශ කරන්න තියෙන නිසා ස්තුතිවන්ත වෙනවා අමාත්‍යංශයක් විදිහට විශාල මුදලක් පහුගිය අවුරුද්දෙත් මේ වසරෙත් මේ රෝහල වෙනුවෙන් වෙන් කරලා තියෙනවා දැනට තාමත් නවීකරණ වාටු සංකීර්ණයක් ඉදි වෙනවා මිලියන 55ක් විතර මුදලක් වෙන් වෙලා ඒ වගේම අර ඉඩම ලබා ගැනීමෙත් ප්‍රශ්නයක් තියෙනවා මුදල් වෙන් වුණා කිව්වට ඒ මුදල් වෙන් වෙච්ච තැනක් ඉඩම ලබාගත්තු තැනක් නැහැ අවුරුදු 7කට කාලයක් තිස්ස නිසා කර ඇමතුමා දැනුවත් කරන්න මේ රෝහල මේ දිස්ත්‍රික්කයේ තියෙන ආසන දෙකක ප්‍රධාන අහිංසක අසරණ මිනිස්සුන්ගේ ජන කොටස්වල ජීවිත තත්ත්වයේ ආරක්ෂා කරන්න තියෙන රෝහල බව දැනුම් දෙන්න කියලා ඉල්ලා සිටිමින් ස්තුතියි ඔබට මට උත්තර සැපයීම පිළිබඳව.
තුමා ගරු සදේශකට ඇමතුමාගේ ඇසීමට
මම ප්‍රශ්න අහනවා.
ගරු කථානායකතුමනි ආයක 1993 පෙබරවාරි 28 ආ දෙක ඔව් ආ තුන හෙක්ටයාර් 84,077.9 ආ හතර 12 ආ පහ ග්‍රාම නිලධාරී වසම් අංක PP 2 ග්‍රාම නිලධාරී වසමේ නම පානම දකුණ PP 3 පානම බටහිර PP 4 පානම උතුර 5 පානම මධ්‍යම 6 ශාස්ත්‍රවෙල PP 7 පන්සල්ගොඩ 8 දේවාලගොඩ 9 ලාහුගල PP 10 පැරණි ලාහුගල 11 හුලන්නුගේ 12 හුලන්නුගේ බටහිර PP 13 කඳහිඳගම ආ එක ඔව් ආ දෙක හඳුනාගත් ග්‍රාම නිලධාරී වසම් 12ට අයත් සීමාවේ ඈ නැත ඈ දෙක අදාළ නොවේ ඈ අදාළ නොවේ
ප්‍රශ්න තියෙනවද ගෞරව මන්ත්‍රීතුමා නෑ හොඳයි දෙවෙනි වටේ අට ගරු ඩක්ද දේවානන්ද මැතිතුමා
ගෞරව සභානායක අවරලේ අංක කන්ට්‍රේ
ගරු කුචිකාර්ම ඇමතිතුමා
ගරු කථානායකතුමනි ආයන්නේ එක ඔව් ආයන්නේ දෙක ඔව් ආයන්නේ තුන වර්තමානයේ රක්ෂණ මුදල් අය කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක නොවුනද වන්දි මුදල් පෙර පරිදි ගෙවනු ලැබේ හතර මුලදී වන්දි මුදල් ගෙවීමේදී මාස 3ක කාලයක් ගත වූවත් මේ වන විට සති 3ක කාලයක් දක්වා අඩු කර ඇත ආයන්නේ එක ඔව් මේ වන විට පරිපාලන ක්‍රියාවලිය සඳහා ගතවන කාලය අඩු කරගෙන ඇති අතර ඊට අමතර ඇග්‍රිකල්චරල් ඉන්ෂුරන්ස් ඉන්ෆර්මේෂන් ඉදිරියේදී තවත් කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම විශේෂිත වූ වෙද ඉන්ඩෙක්ස් ඉන්ෂුරන්ස් හඳුන්වා දීමට කටයුතු කරමින් පවතී ආයන්නේ දෙක පෙර පැවති ආකාරයට වඩා වන්දි මුදලක් ගෙවීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකසා ඇති අතර මේ වන විට ඒ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් සඳහා ඉදිරිපත් කර ඇත පෙර පැවති ආකාරයට උපරිම වන්දි වන රුපියල් 10,000ක් නව ක්‍රමවේදය යටතේ රුපියල් 40,000 දක්වා වැඩි වනු ඇත කෙතට අරුණ පොහොර සහනාධාර රක්ෂණ ක්‍රමය යටතේ පොහොර ලබා දීමේ පොහොර කිලෝ ග්‍රෑමයක සඳහා රුපියල් 3ක රක්ෂණ වාරිකයක් මුදලක් අය කළ අතර අක්කරයක් සඳහා රුපියල් 10,000ක උපරිම වන්දියක් ඒ වෙනුවෙන් ගෙවන ලදී 2016 යලකන්නේ සිට පොහොර සහනාධාරය සඳහා මුදල් ගොවින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කිරීමත් සමග රක්ෂණ දායක මුදල් අයකර ගැනීමක් සිදු නොකළ අතර 2016 යලකන්නේ සිට 2016-17 මහකන්නේ දක්වා වාර මුදල් අය කිරීමෙන් තොරව වන්දි ගෙවීම් සිදු කර ඇත 17 ඇලීරක් 0736 ඇලීරක් 728 ඇලීරක් 010 අමාත්‍ය මණ්ඩල සංදේශයේ යටතේ 2016-17 මහකන්නේදී නියගය නිසා පීඩාවටපත් ගොවීන් වෙත සහන සැලසීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත ඒ අනුව වගා කළ නමුත් නියගය නිසා හානි වූ ගොවීන් 2 ජල හිඟකම නිසා වගා නොකළ ගොවීන් 3 වගා කළ නමුත් හානි වූ අනිකුත් භෝග වගාවන් සඳහා මෙම වැඩපිළිවෙල යටතේ මේ වන විට ගොවීන් 496,272ක් වෙනුවෙන් රුපියල් මිලියන 4,962.72ක වන්දි මුදලක් ගෙවා ඇත මුළු දිවයින සඳහාම දිස්ත්‍රික් මට්ටමින් වන්දි ගෙවීම පිළිබඳ විස්තරාත්මක ඇනුම අංක 1 මගින් ඉදිරිපත් කර ඇත. මේක ඇමුණු මංක එකේ තියෙනවා ගරු මන්තුමා සම්පූර්ණ විස්තර.
ඔකේ ආනබල් මෙම්බර් ආයු සැටිස්ෆයි.
නන්දි ගෞරව அமைச்சரவர்களே, உங்களுடைய அந்த பதிலுக்கு நான் வரவேற்கின்ற அதே நேரத்தில் வடக்கை பொறுத்த வகையில் அந்த காலநிலை மாற்றங்களுக்கு ஏற்ற வகையில் அதை விரைவுபடுத்தி கொடுக்குமாறு உங்களுடன் கேட்டுக்கொள்கின்றேன்.
நன்றி.
தேவனி வாட்டிய தேவனி பிரச்சனை காரு உதய பிரபாத் கமம்பில மெத்துமா பிரச்சனை ගරු සභානායකතුමා ගරු ප්‍රධාන සංවිධායකතුමා
මාස දෙකක් කල් ඉල්ලනවා කතානායකතුමනි.
හතුනේ පස්සේ ගරු නලින් බණ්ඩාර ජයමහා මැතිතුමා විදුලි බල ඇමතිතුමනි
ඉල්ලලා තිබෙනවා. සති දෙකයි
නයි ළඟට 23-2 යටතේ ප්‍රශ්න ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
ගරු කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මේ ප්‍රශ්නයට අවසර දීම ගැන. මේ ප්‍රශ්නය මා යොමු කළ තියෙන විදේශ කටයුතු ඇමතුමාට තමා සභාව වෙනන්නේ. ඔනරබල් ස්පීකර් ජෙනරල් ජගත් ජයසූරිය ශ්‍රී ලංකාස් ඇම්බැසඩර් ටු බ්‍රසීල් ආර්ජෙන්ටිනා චිලි කොලොම්බියා පෙරු ඇන්ඩ් සුරිනාම් and the former Army Commander, Chief of Staff and Head of the Joint Defense Council, was actively in the forefront of the struggle against terrorism and its victory, is being hunted by ex-LTT and Islamist diaspora legal teams, who have brought war crimes prosecutions against him in Brazil and Colombia. The statement made in this regard by His Excellency President Sirisena is contradicted by a statement made by Minister Sarath Fonseca. The question, one, will the Honorable Minister explain and place before the House the details of the above mentioned legal action being taken against General Jagat Jayasurya and any other members of the Sri Lanka security forces, ambassadors, and members of the diplomatic corps, and civilians who hold or have held office in the government? Two, what is the precise position of the government in regarding to such legal action against General Jagat Jayasurya and any other members of the Sri Lankan security forces, ambassadors and members of the diplomatic corps, and civilians who hold or have held office in the government? And what action is being taken to protect them in the above mentioned countries and in other countries? Three, do the statements made by Minister Fonseca represent current government policy? And if not, what action does it propose to take against this and against further betrayals of the country's heroic forces by members of the government or by its supporters holding high office? Mamme prashne ahanne Sarath Fonseca amatyavaraya ප්‍රකාශයක් කරා ඔහු ලෑස්ති ජයසූරිය.
අපි අවස්ථාව දෙමතු කරව මන්ත්‍රීතුමා අවස්ථස් කරු සභානායකතුමා
honorable foreign minister will be answering in 2 weeks time.
Yeah, but 2 weeks time.
But I must tell you sir that this is not the government position.
I see.
These are personal opinion expressed by army commander. මේක රජයේ ස්ථාවරය නෙවෙයි. ඒකේ තුමාගේ පෞද්ගලික මතයක්. මේක රජයේ ස්ථාවරය නෙවෙයි.
ගෞරව ජිනේෂ් ගුණවර්ධන මැතිතුමා
අනිත් එක මේ
දෙයක් යනවා කිව්වා.
ගරු කතානායකතුමනි
ඔව්
මේක විදේශ රටක ආණ්ඩුවක් සම්බන්ධ නැහැ. මේ පිටරට උසාවියල ඕතර නඩු දාන්න පුළුවන් ඕන කෙනෙකුට බට විරුද්ධවක් දාන්න පුළුවන්. මම නිකන් කියන්නේ මේ නඩුවක් දැම්මයි කියලා.
එහෙනම් මොකද ඇමතිවරයා කතා කරන්නේ? එහෙනම් ඇමතිවරයා කතා කරන්නේ මොකද එහෙනම්? ඇමතිවරයා එහෙම කතාවක් කරන්නේ මොකද
එහෙනම්? ලෙඩිම් එක්ස්ප්ලේන් අපි ඇමතිතුමාට කතා කර පිළිතුරු දෙන්න අවස්ථාවක්
දෙන්න. හොඳයි. අර කතානායකතුමනි මට දැනගන්න ඕනේ. මේ ප්‍රශ්නෙට මාස දෙකක් ඕනේ නැහැ උත්තර දෙන්න.
ඒගොල්ලෝ යාව ඉරේ දැම්මා.
මේ ප්‍රශ්නෙට උත්තරය ජනාධිපතිතුමනි
නෑ අපි.
නෑ.
අපි වාදයක් නැතුව
මේ අය මේ ප්‍රශ්නෙට ජනාධිපතිතුමා ඉරේ දැම්මා.
මේ ප්‍රශ්නෙට
ඉරේ දැම්මා. ඉරේ දැම්මා.
යන්නේ කොහෙද මල්ලේපොල්?
නෑ. ගරු සභානායකතුමා නම් ඉක්මනින් පිළිතුරු ලබා දෙන්න.
මේ තරත්පත් දෙක මැතිතුමාගෙන කිඹුල් කඳුළු හලන.
හොඳයි.
ඉරේ දාලා.
හොඳයි.
අයියෝ
ඔන්න අයියෝ try to give the question reply early ගරුව
විදේශපතිතුමා සති දෙකේ උත්තර දෙයි
මෙතන වාදයක් යන්න අමාරුයි මොකද්ද point of order විමල් වීරනාසමැතිතුමා
ගරු කතානායකතුමනි
point of order දුන්නව
ගරු කතානායකතුමනි රටේ හිටපු හමුදාපතිවරයා යුද අපරාධ කළා කියලා ආණ්ඩුවේ ඇමති කෙනෙක් කිව්වා මේක සරල කතාවක් නෙවෙයි ඒක පුද්ගලික ප්‍රකාශයක් කියලා
that's not a point of order
යුද අපරාධ කළා කියලා
රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි කියලා සඳහන් කළා. හරි. We go to the next one. ඔව්.
යහපාලන ආණ්ඩුව හමුදාපතිවරු හිරේ දාන්නේ.
හොඳයි. හොඳයි.
අපි හමුදාපතිවරු හිරේ
දාන්නේ.
මේගොල්ලෝ වගේ. මේගොල්ලෝ හමුදාපතිව හිරේ දැම්මා.
හොඳයි. ගරු ඩග්ල දේවානන්ද මහත්මයා. ගරු දිනේෂ් ගුණරත්න මහත්මයා finish it. එතුමා reply කරනවා කිව්වනේ. හොඳයි ඒක එතුමා ඉක්මන් කරයි. හොඳයි ගරු සභානායකතුමයි පොඩ්ඩක් ඉක්මන් කරන්න මම කතා කරන එක අපි කතා කරමු හොඳයි. හොඳයි we'll do that yeah. හොඳයි. හොඳයි we will ensure that yes okay we will do that.